ගරු රවි කන්නාරයක මැතිතුමා වර ප්‍රසාධ ප්‍රශ්නය පිළිබඳ.
ගරු කතානායකතුමන පාලිමේන්තු වර ප්‍රසාද පනතේ ආ කොටසේ අටවෙන ඡේදය යටතේ මගේ පාලිමේන්තු මන්ත්‍රී වර ප්‍රසාද කඩවීමක් සිදුවෙනවා සිදුවී තියෙනවා. අද දින මා නැගි සිටින වර ප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහායි. ඒ සඳහා මට අවස්ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුති වෙනවා. 17 වෙනිදා ඔක්ටෝබර් මාසයේ 2017 දින රජය අතිරේක සොලිසිටර් ජෙනරල් ජසන්ත කෝඩගඩ මහතා විසින් මහ බැංකු බැඳුම් කර කොමිසම අවසානයේ වීමට නියමිත වූ තිබූ දිනේ කරන ලද ප්‍රකාශයක් නිසා මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව මම ඔබතුමාට දන්වා කැමැත්තිමි. ඔහු එදින එනම් ඔක්තෝබර් මාසයේ 17 වෙනි දින බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේ විජිත විජේසූරිය නැමැති පුද්ගලයෙකු විසින් කොමිසමේ ලේකම් වෙත යොමු කරන ලද පැමිණිල්ලක් පිටපතක් තමා වෙත ලැබී තිබුණු බවයි. ඒ විජිත් විජේසූරිය මහතා මෙම කොමිසමේ සාක්ෂිකාරයෙකු වූ අනික විජේසූරියගේ වැඩිමහල් සොයුරා වීම මත කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂා පිළිබඳ විශ්ව සීමාව ගැන බවත්ය. ඔහු කොමිසමට පැමිණිලි කර තිබෙන්නේ තමා සොහිරයා මෙම කොමිසම ඉදිරියේ දුන් සාක්ෂි හිටපු අමාත්‍ය රවි කරුණායක මහතාට විරුද්ධ වීම නිසා ඇයට නිරන්තර තර්ජන එල්ලවීම මත රටින් පලා යෑමට සිදුවී බවය. ඇය මෙම කොමිසම හමුව සාක්ෂි දීමට ඉදිරිපත් කළ දිනයේදී තමා මෙම කාරණය කොමිසමේ අවධානයට ලක් කළ බවත් ඇයට ඇතිවිය හැකි බලපෑම් නිසා ඇගේ නියම අනන්‍යතාවය හෙළික් නොකිරීමට ඉල්ලා සිටි බවත් ඒ කෙසේ වෙතත් ඇයට නිරන්තරෙන් වේ එල්ලවන තර්ජන හමුවේ ඇය සිය රටින් පලා ගොස් ඇති බව ඊට හේතුව හිටපු අමාත්‍ය රවි කරුණායක මහතාට තම මාමා හෙවත් අංකල් ලෙස අමතන ශනිල් නෙත්තිකුර යන අයෙක් 2017 ඔක්ටෝබර් 17 රාත්‍රියේ 10:30ට පමණ විජිත විජේසූරි මහතාට දුරකථනයෙන් අමතා ඉතා පැහැදිලි ලෙස තර්ජන කර ඇති බවය. ජසන්ත කෝඩගඩ මහතා කොමිසම ඉදිරියේ කළ ප්‍රකාශය මම ඇමුණුම් එක යටතේ සභාගත කරනවා. ඔබේ අවසර පරිදි මේක මුද්‍රණය කරන්න කියලා ඉල්ලනවා. ඔහු මෙහිදී සිදු කරන්න තැත් කළේ මෙම කොමිසම විෂය පාඨයේ අදාළ නොවන සිද්ධියක් මගේ නම ඇද දමා ඒ ගැන නැවත නැවත මගේ චරිත ඝාතනය කිරීමට ලක් කිරීමයි. ඔහු නිරන්තරයෙන්ම මගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු කරමින් කටයුතු කරනවා. මොහුගේ මේ ප්‍රකාශ පිළිබඳ ශ්‍රී ලංකාවේ බොහෝ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස 17 වෙනිදා සිට අද දක්වා පුන පුනා වාර්තා කර තිබුණා. ලංකාදීප, ඉරිදා ලංකාදීප, මව්බිම, ඉරිදා ලංකාදීප, ලක්බිම, දිනපතා ලක්බිම, දිවයින, අද, දේශය, ඩේලි මිර, සිලෝන් ටුඩේ. සමහර පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල මෙම ප්‍රවෘත්තිය විග්‍රහ කරමින් පළකොට තිබුණා. එම අවස්ථාව ලබා දී තිබූ ප්‍රසිද්ධි හේතුවෙන් එම සතිය පුරා ප්‍රධාන පුවත්පත් ලෙස මෙම ප්‍රවෘත්තිය පැතිරි ගියා. ගරු කතානායකතුමනි, කෝදාගොඩ මහතාගේ මේ ප්‍රකාශය මුලිමනින්ම ගෝතා බඳින ලද ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශයක්. මේ ප්‍රකාශයේ සඳහන් වන ශනිල් නෙත්තිකුමාර නැමැති කිසිසේත් මගේ ඥාතියෙක් නොවන බව මා ඉතාමත් අවධාරණයෙන් පවසනවා. මා නොදන්නා ඥාතිකමක් යසන්ත කෝදගොඩ දන්නේ කෙසේද? අතිරේක සොලිසිටර් ජෙනරල් තනතුරු දරන අයකු මේ ලෙස වගකීම විරහිතෙන් කෙසේද? ගරු කතානායකතුමනි, මා අභියෝග කරනවා යසන්ත කෝඩගොඩ මහතා ශනිල් නෙත්තිකුමාර නැමැති අයට මගේ ඥාතිකත්වයක් ඇති ඔප්පු කළොත් මා ඉල්ලා අස්වීමට සූදානම්. ඒ වගේම ඔහු කළ අසත්‍ය ප්‍රකාශය මා සහ ශනිල් නෙත්තිකුමාරගේ ඥාත්‍යත්වය ඔප්පු කළ නොහැකි නම් ඔහු විසින් හිතාමතා නොමග යවූ බැඳුම් කර කොමිසම ඔහු සමාව ගත යුතුය. ගරු කතානායකතුමනි, අනික විජේසූරිය බැඳුම් කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ඉදිරිපත් කරන ලද 2017 ජූලි 24 දිනේ ඇය සාක්ෂිට ඉදිරිපත් කරමින් ඇයට මේ නිසා මරණ තර්ජන එල්ල විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් දින 85යි. පසු බැඳුම් කර කොමිසමේ අවසන් දිනේදී තම අනාවැකි සනාථ කිරීම සඳහා මෙම අද්භූත චෝදනා ඉදිරිපත් කරනවා. මෙම සිදුවීම දාමේ කොතරම් විශ්වාසනීයද? ගරු කතානායකතුමනි, සාක්ෂි දුන් දින සිට අද වෙන තෙක් අනික විජේසූරිය ඇය මුහුණ දුන් තර්ජන පිළිබඳව මේ රටේ කිසිදු පොලිසියකට පැමිණිලි කර තිබේද? මා දන්නා තරම් නැහැ. එසේනම් රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරල් යසන්ත කෝඩගොඩ ඇයට දිගින් දිගට තර්ජන තිබූ බව පවසන්නේ කුමන පදනමක් මතද? ගරු කතානායකතුමනි, මේ කොමිසමේ සාක්ෂි විභාගයේ අවසන් වීමට නියමිත තිබුණු දිනේ ජසන්ත කෝඩගොඩ මහතා ඔහුට ලැබුණු තොරතුරක් පිළිබඳව කොමිසමට කරුණු වාර්තා කරනවා. එදින උදේ 10 වන විට කොමිසමේ ලේකම්වරයට ලැබුණු ලිපියක් පදනම් කරගෙන වෙනත් කිසිදු පරීක්ෂණයක් ඒ සම්බන්ධයෙන් නොකොට තීරණයකට පැමිණෙනවා. ඒ අනුව ඔහු ඒ ප්‍රකාශය සිදු කරනවා. මේක හරියට චිත්‍රපටිය ජවනිකාවක් වගේයි. ගරු කතානායකතුමනි, එවැනි පැමිණිල්ලක් ලැබූ තිබු නම් එය දිවුරුම් ප්‍රකාශයක් සමග කොමිසමට යොමු කළ යුතුයි. එසේ වූවද මේක ෆැක්ස් පණිවිඩයකින් ලැබූ බව කියවන්නේ. එවිට කොමිසමේ ලේකම් උපදෙස් ගත යුත්තේ සභාපති විනිසුරුවරුන්ගෙනුයි. එම ලිපිය පිළිබඳව තීරණයකට එළඹීමට ප්‍රථම අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා එම ලිපියේ සත්‍ය අසත්‍ය පිළිබඳව සාක්ෂිකාරයගෙන් විමසීමක් සිදු කළාද? එපමණක් නොව එම ලිපිය පිළිබඳ විමර්ශනය කිරීමට අවශ්‍ය නම් කොමිසමේ තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිසිය නිලධාරීන්ද සිටිනවා. ඔවුන් පාවිච්චි කළා නම් මේ නොමග යැවීම සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය මේ විමර්ශන කරලා කොමිසමට කරුණු වාර්තා කරලා තිබෙනවා. අනෙක් සිද්ධිය වන්නේ මෙම ලිපි සියල්ල පුවත්පත් පළ වූ පසු මම කොමිසම ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කළා. ඒ ලිපිය මම හැන්සාඩ් ගත කරනවා. ඇමුණුම් දෙක මං කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේක මුද්‍රණය කරන්න අවසර දීම සම්බන්ධ. එම ලිපිය මගින් මගේ නිවැරදිතාවය මම කොමිසමට ඉදිරිපත් කළා. නමුත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා මගේ ලිපිය සම්බන්ධයෙන් අදවනතුරු කිසිවක් කොමිසමකට වාර්තා කර නැත. පැමිණිලි සාක්ෂිකරුවගේ සහෝදරයා එවු ලිපිය ගැන විමර්ශන කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිලි සාක්ෂිකරු ඉදිරිපත් කරන ලිපිය ගැන කිසිදු සැලකිලිමක් නැහැ. මේකද අපි බලාපොරොත්තු වන යහපාලනය? මේද නීතිය ඉදිරියේ සාධාරණත්වය? මේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින වැදගත් නිලධාරීන් පවා මේ පිළිබඳ කනස්සල්ලට පත් වී සිටිනවා. මේ පිළිබඳව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගයේ මා වෙත ලැබෙනවා. අනික විජේසූරිය මහත්මිය ඉන්දුනීසියාවේ සංචාරක පුරවරයක් වන බාලි දූපතේ සිටි 2017 ඔක්තෝබර් 5 වෙනිදා දින අලියුම 1:55 එමිරේත් ගුවන් සමාගමට අයත් ඊකේ 3:49 ගුවන් යානයේ මගින් මේ රටට පැමිණෙන තිබෙනවා. එය එදින ආගමන විගමන නිෂ්කාශනය වී ඇත්තේ උදෑසන 2:08. මේ රටේ පැමිණ ඇත්තේ ඔවුන්ගේ පවුල් දේපල බෙදා ගැනීමේ පිළිබඳ කටයුත්තකට බව මාධ්‍ය සඳහන් වී තිබුණා. පසුදින 2017 ඔක්තෝබර් 6 වෙනිදා රාත්‍රියේ 9:05 ආගමන විගමන නිෂ්කාශන වීම වී 22:10 එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊකේ 6:55 ගුවන් යානය මගින් ඇය ඩුබයි හරහා එංගලන්තේ බලා පිටවත්ව ගොස් තිබෙනවා. ඉන් පසුව ඇය මේ රටේ පැමිණෙන්නේ නැහැ. කරු කතානායකතුමනි, ශනිල් නැතිකුමාර යන අය මූලික අයිතිවාසිකම් සම්බන්ධව FR 388/17 අංක දරන නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ නඩුවේ ඔහු උසාවිත කරුණු දක්වමින් ඔහු මාහට කිසිම ඥාති සම්බන්ධකමක් නැති බව ප්‍රකාශ කර සිටිනවා. මම ඇමුණුන් 3 ඉදිරිපත් කරනවා. කතානායකතුමාගේ අවසර පරිදි මේක මුද්‍රණය කරන්න අවසර පතනවා. අනික විජේසුරයගේ සොහියරකු වන විජිත විජේසුර ඔහුත් එකම පාසලේ ඉගෙනගත් මිතුරන් බව පවසා තිබෙනවා. 2017 ඔක්තෝබර් 14 වන දින ඔවුන් රාත්‍රී සමාජ ශාලාවක හමු වී යම් කරුණට බහින් බස් වී ඇති බැවින් ඒ පිළිබඳ පැමිණිලා කුරුඳුවත්ත පොලිසිය දමා ඇති බවත් පැවසෙනවා. ගරු කතානායකතුමනි, රජයේ අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා කර ඇත්තේ කුමක්ද? රාත්‍රී සමාජ ශාලාවක 2 දෙනෙක් ගැටුණු විට එයින් එක් අයෙකුට මගේ ඥාති සම්බන්ධකම් පටලා මා වෙත අස්ථාන චෝදනා ඉදිරිපත් කිරීමයි. ගරු කතානායකතුමනි, මේ ජනාධිපති විමර්ශන කොමිසම මමත් සාක්ෂිකරුවේ, අනික විජේසූරියත් සාක්ෂිකරුවේ. මේ විදිහට සාක්ෂිකරුවන් 2 දෙනෙක්ට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනස් ලෙස සලකන්නේ කෙසේද? නීතිපති දෙපාර්තමේන්තුව කාට හෝ යොමු කරන ලද පැමිණිල්ලක් පිටපත් වූ කල නීතිපති දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වෙනවාද? එසේනම් මගේ ලිපිය සම්බන්ධයෙන් එසේ නොවේ ඇයි? ගරු කතානායකතුමනි, මා සාමාන්‍යයෙන් පැමිණිල්ලක් අපි ඉදිරිපත් කරන්නේ පොලිසියටයි. මන්ද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශනය කළ හැකි නිලධාරීන් සිටින්නේ පොලිසි දෙපාර්තමේන්තුවේ බැවිනි. එහෙත් නීතිය පිළිබඳව දන්නා උදවිය මා වෙත ප්‍රකාශ කර සිටියේ මෙතනදී සිදුවේ ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සකස් කොට ඔවුන්ව විමර්ශනය කොට ඔවුන්ව චෝදනා ගොනු කොට ඔවුන් මාධ්‍ය සඳහන් විය යුතු කුමක්ද තීරණය කිරීමයි. මේ වන විට බැඳුම්කර කොමිසමේ ගරු විනිශ්චයවරු පවා මේ නිලධාරීන් ක්‍රියාකලාපය හිසරදයක් වී ඇති බව පුවත්පත් වාර්තාවලින් පෙනී යනවා. ඔවුන් විනිසුරුවරුන් තීරණය එලිපිට අභියෝග ලක් කරන්නේ කාගේ හදිසි හස්තයක් බලපෑම් මතද? එවැනි සිදුවීමක් පසුගිය තුන්වෙනිදා ඩේලි මිර පුවත්පතේ වාර්තා වී තිබෙනවා. කතානායකතුමා කිව්වා පරිදි මේ ඉංග්‍රීසියෙන් තියෙන එක මම සභාගත කරනවා, ඒක මුද්‍රණය කරන අවසර ලබා දෙනවා. ඒ නිලධාරීන් පෞද්ගලික කොතරම් උපදෙස් දුන්නත් ඔවුන් ඒ පිළිපදව සූදානම් නැති නිසා විවෘත්‍ය සභාවේ තුළද ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමට සිදු වී තිබෙනවා. සභාවේ විනිසුරුවන් මේ මාධ්‍ය සංදර්ශනය බවක් පත් කරගන්නට එපා යනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවවාද කරන්නට පවා සිදු වුණා. අද මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව මහ බැංකුවේ එස් පදුමාන් මහතා ඔහුට නීති විරෝධී තර්ජනය හා ඉරියර සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුව දමා තිබෙනවා. ඒ ලියවිල්ල මම හැන්සාට් කරනවා. ඇමුණුම් හතර කතානායකතුමා ඔබේ අවසර පරිදි මේකත් සභාගත කරන්න මුද්‍රණය කරන්න අවසර ලබනවා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අයිතිවාසිකම් පිළිබඳව භාරකාරය වන ඔබතුමාගෙන් මෙම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කොමිටියක් පත් කරන ලෙසත් මෙවැනි වැරදි කරන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය වන විනය පියවර ගන්නා ලෙසත් කොමිසමේ වාර්තාව නොවුණුද්දී විකෘති කරමින් වාර්තා කරන ලද මාධ්‍යයන් සම්බන්ධයෙන් මගේ වරප්‍රසාද කඩවීම අනුව කටයුතු කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
එන්ටුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී කර්මාන්තම
ගරු කතානායකතුමනි, අද දිනේදී ඉදිරිපත් කර තිබෙනවා මම 148 ව්‍යස්ථාවනුවත් මුදල් බලතල අනුවත් ඔබතුමාගේ විස්තර නියෝග ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ පරිපූර්ණ ඇස්තමේන්තුවක්. බැලු බැල්මටම මේ රුපියල් මිලියන් 6000කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. මේ විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මේ අමතර ප්‍රතිපාදන මේවා ඔක්කොම වගේ වියදම් කළාත් ඉවරයි. නමුත් මේ සභාවට ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් කළ යුතු වෙනවා ඒ අමාත්‍යාංශයෙන් මේ මුදල් කොමුකටද යොමු කරන්න කියලා. මම උදාහරණයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති 959 වෙනි ඡේදය යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පමණක් විදේශ ගමන් වියදම් සඳහා වන ප්‍රතිපාදන ඌනතාවයට මිලියන් 31ක් වෙන් කළා තිබෙනවා. ඒ නිසා මා ගරු කතානායකතුමාගේ ඉල්ලා සිටිනවා මේ සභාවට මේ මුදල් වෙන් කරගත්ත පදනම ඒ අමාත්‍යාංශ විසින් පැහැදිලි කරන්න ඕනේ, නැතුව නිකම්ම කොළ දාලා සල්ලි ගන්න බෑ. ඒක තමයි ඔබතුමාගේ අවධානය යොමු
කරන්නේ. ගරු ප්‍රධාන සංවිධායක අවධානය යොමු කළ සමනායකතුමාට යෝජනා යොමු කළ ක්‍රියා කරන්න. ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා දැනුම් දීම ගරු සභානායකතුමා පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් නොම්බර් 1 අද විසිර යෑමේදී බෝඩ් පේපර් එක අරගත්ත
ගරු කතානායකතුමනි, අධිකරණ සංවිධාන සංශෝධන පනත්
පාර්ලිමේන්තුවේ රැස්වීම
අද දින විසිර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2017 නොවැම්බර් මාස 9 වෙනි බ්‍රහස්පතින්දා සවස 3 වෙනතෙක් කල්තැබී සිටුවේ යෝජනා කරන.
හොඳයි. ප්‍රධාන කටයුතු අධ්‍යන න්‍යායපද විෂයාංක 1-3 දක්වා 1-4 දක්වා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද?
ගරු කතානායකතුමනි, මේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා රවි කරුණානායක හිටපු අමාත්‍යතුමා. ඒ කතා කරපු කාරණේ අධිකරණයේ විභාගයට ලක්වෙමින් තිබෙන කාරණයක්. දැන් ඔබතුමා මේ පැත්තෙන් ওই වගේ දෙයක් කරන්න ගියා නම් ටක් ගාලා අධිකරණේ මතක් වෙනවා. ඒකට තියෙන අවකාශය වළක්වනවා. මම අහන්නේ ඔබතුමා කොහොමද අවසරය දුන්නේ ඒ අධිකරණයේ විභාගයට ගැනීමෙන් තිබෙන කාරණයක් පිළිබඳව එතන නෑ කොමිසමත් අධිකරණ බලය ජනාධිපති කොමිෂන් එකකට තියෙනවා අධිකරණ බලය දඬුවම් දීම හැර. ඒ නිසා ගරු කතානායකතුමනි, අනික කොමිෂන් එකේ විතරක් නෙමෙයි උසාවියේ නඩුවක් තියෙනවා. කොමිසම විතරක් නෙමෙයි අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒ නිසා මම අහන්නේ කොහොමද එහෙම අනුමැතිය දුන්නේ කියලා.
ඒක අවසන්දේ 8 වෙනි ඡේදයේ 8 දේ වරප්‍රසාද පනතේ ආ කොටසේ ඒක මර දෙන්න බලපෑම් තිබුණා. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් යන්නේ මේ. අද දින ආපත්‍යේ විෂයංක 104 දක්වා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙරුම් පද දෙවෙනි වර කිරීම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂි වරන්ඩට සහාය දීමේ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් පද කෙරුම් පද දෙවෙනි වර කිරීම තුන අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත් කිරීමපත දිවෙන වැළැක්වීම අදිනව නායපත්‍ය විෂයංක 4 පළාත් පාලන ආයතන විශේෂ විධිනාර පනත් කිරීමපත දිවෙන වැළැක්වීම ඔව් මොකද කියන්නේ ගරු මන්ත්‍රීතුමා
ඒක තුමනි පහුගිය දවසක මේ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරයෙක් එළියේදී පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවක් පිළිබඳව දැනුම් දුන්නා ඒ පිළිබඳව ඔබතුමා කිව්වා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. අපි දැනගන්න කැමති මේ වෙනකොට ඒ පිළිබඳව ඔබතුමා යම් ප්‍රකාශයක් කරනවද නැත්නම් ඉදිරියේදී කරනවද කියලා.
ඒක පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අපි කටයුතු කරනවා. බොහොම ස්තුතියි. ගරු අධිකරණ ඇමතිතුමා තරතිලා අතිකෝර මැතිණිය
ගරු කතානායකතුමනි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ මහාධිකරණ විනිශ්චකාරවරුන් වැඩි කිරීම සම්බන්ධයෙන් කරන සංශෝධනය දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරනවා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනය දෙවැනි වර කියවීම සඳහා
නෑ ඔබතුමා දැන් රේජි ප්‍රශ්න අහනවා මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන කරගෙන යන්න දෙන්නේ නෑනේ මේක සාධාරණයක් වෙන්න කරද මේ ඉතාල වැදගත් කරුණු තියෙනවනේ ඔබතුමාගේ වැඩේ බාධා කරන එකමනේ මොකද්ද නීතිනේ බල මොකද්ද කියන්නේ මේක අවසාන වතාවට මොකක් කියන්නේ
ගරු කතානායකතුමනි පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ ඇතුළත තියෙනවයි කියලා ගරු ඇමතුමා පොරොන්දු වුණා ගැසට් නිවේදනයේ අත්සන් කළා කිව්වා නමුත් දැන් ගැසට් නිවේදනයක් මුද්‍රණය වෙලා
නැහැ නෑ නෑ පොයින්ට් ඔෆ් ඕඩර් නෑ
ගායිතුමා ඒ ඇමතුමාට උත්තර දෙන්න කියන්නේ
උත්තර ගරු මිනිස්ටර්
ස්පීකර් ෆස්ට්ලි I will not respond to this question because it's not a point of order secondly intentionally I have not done anything to delay this election I have followed the due process of the law it is with the government press unfortunately if my learned friend doesn't understand the process I would humbly request that he first tries to read
අර කතානායකතුමනි
දැන් කියනෝනේ ඡන්ද වෙලාවට තියෙනවා කියලා ඉතින් කරගන්න ඉඩ දෙන්න.
ඒ නිසා සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනයේ දෙවැනි වර කියවීම ඒ අයට විදේශයක සිට සාක්ෂි දීමේ හෝ ආරක්ෂා ලබා ගැනීම සංශෝධනයේ ඉදිරිපත් කරන්නට අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්බන්ධයෙන් එහි උපලේඛනයට සඳහන් තවත් වැරදි හැටියට සලකන පනත් 17ක දේවල් වැරදි ඒට ඇතුළත් කිරීම සඳහා තමයි මේ සංශෝධනය ගෙනෙන්නේ මේ සඳහා පළමුවෙන්ම අජිත් පෙරේරා මහත්තයා කතා කරනවා.
ඔව්. හරි. ඊගා අතර දීපත් කියන හොඳයි. හැබැයි ඉවරද ගරු ඇමෙත්තුමිය එනම් පළාත් පාලන ඇමෙත්තුමා ඔබතුමා 4 ඉදිරිපත් කරන්න ලේසි.
Second reading of the local authority special provisions bill.
හරි. ගරු අජිත් පෙරේරා ඇමෙත්තුමා
කතානායකතුමනි. ගරු කතානායකතුමනි අද දින මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඉතා වැදගත් වූ අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ සංශෝධන තුනක් පිළිබඳව ගරු ඇමතුමියගේ අවසරේ පරිදි කරුණ දැක්වීමට අවසර පතනවා පළමුව ගරු අධිකරණ ඇමතුමිය එම ධූරයට පත් වෙලා මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රසංස්කරණය කිරීම පිණිස ඉදිරිපත් කරනු ලබන ඉතා බරපතල ක්‍රියාදාමයක පළවෙනි පියවර හැටියට මේ සංශෝධන ඉදිරිපත් වන බව කියන්න අවශ්‍යයි ඒ සඳහා එතුමියට ශක්තිය තිබෙනවා එතුමියට ඒ සඳහා අවශ්‍ය දැනුම තිබෙනවා අපි එතුමියට සුබ පතනවා ගරු කතානායකතුමනි අද මේ රටේ නීති ක්ෂේත්‍රයේ ප්‍රසංස්කරණ සඳහා ඌ වැදගත් පනත් කරුම්පත් කීපයක් ඉදිරිපත් වෙන්නේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත 2015 අංක 4 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ සහ සුරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැඩුම්පතක්. ගරු කතානායකතුමනි මේ රටේ සාක්ෂිකරුවන් සහ අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අපේ රටේ අපරාධ යුක්ති ක්‍රියාදාමය ගලපන ඉතා සුවිශේෂ පනතක් අපි සම්මත කරා අපේ රජයට.
නමුත් ඒ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉතා වැදගත් වන අවශ්‍යතාවයක් පිළිබඳව රජයේ අවධානය යොමු වුණා. මීට ප්‍රථම ඔබ දන්නවා ගරු කතානායකතුමනි, අපේ රටේ සිවිල් අධිකරණ බලය භාවිතා කරන සිවිල් අභියාචනා භාවිතා කරන වාණිජ මහාධිකරණයේ සාක්ෂිකරුවන්ට විදේශ රටවල්වල සිට පවා සාක්ෂි දීමට අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම වීඩියෝ එම අවස්ථාවේදීම හරස් ප්‍රශ්න නැගීමට සාක්ෂි දීමට අවශ්‍ය පහසුකම් සලසලා දීලා තියෙනවා. දැන් ඒවා අපේ රට අලුත් කාරණා නෙමෙයි. දැන්ටමත් අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි දීමට යම් ප්‍රායෝගික අසීරුතාවයන් නැති අවස්ථාවලදී සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සිවිල් නඩුවලදී අපි අනුකූල කරගෙන තිබෙනවා. අපේ රටේ නීති අනුව අනුකූල කරගැනීමට පුළුවන්. නමුත් අපේ රටේ අපරාධ නීති ක්ෂේත්‍රය හා සම්බන්ධව අපරාධයක වින්දිතෙක්, කියන්නේ අපරාධයකට ලක් වූ තැනැත්තෙකු හෝ අපරාධයක සාක්ෂිකරුවකු ලංකාවේ අපරාධ විභාගවන අපරාධ නඩුවකදී සාක්ෂි දීමට ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් මතුවේ ඇති විටක එම සාක්ෂිය අදාළ රටේ ශ්‍රී ලංකා රජයේ දූත මණ්ඩල කාර්යාලයේදී වාර්තාගත කර ගැනීම සඳහා ප්‍රතිපාදන මෙම සංශෝධනය වගින් සලසනවා. දැන් මේ හරහා ශ්‍රී ලංකාවෙන් පිටත යම් දුරස්ථ ස්ථානයක සිට සාක්ෂියක් ලබා දීමට හෝ ප්‍රකාශයක් ලබා දීමට තියෙන අයිතිය තහවුරු වෙනවා. යුක්තිය පසුදලීම සඳහා අවශ්‍ය වන සෑම සාක්ෂියක්ම ලබා ගැනීමට අවකාශය සලසා දීම ශිෂ්ට නීති පද්ධතියක කොටසක්. අපේ රටේ ඉතිහාසය තුළ ඇති වුණු යම් අප්‍රසන්න කාරණා නිසා ඇතැම් තැනැත්තන් තවමත් ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි දීමට බියක් දැක්වීමට ඉඩකඩ තිබෙනවා. එසේ නොමැතිනම් බරපතල රෝගී තත්ත්වයක් නිසා හෝ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙනත් සුවිශේෂ ශාරීරික හෝ මානසික තත්ත්වයන් නිසා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ අධිකරණයක සාක්ෂි දීමට සාමාන්‍ය ක්‍රමයට සාක්ෂි දීමට නොහැකි අවස්ථාවක සාක්ෂි දීම සඳහා වූ අවකාශය මෙයින් සලසනවා. එනිසා මෙරටේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන යුක්තිය පසුදලීමට සහාය දක්වන සංශෝධනයක් තමයි රජය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ වගේම කරු කතානායකතුමනි, අපේ රටේ ඉතාම සුවිශේෂ තවත් ක්ෂේත්‍රයක් තමයි අපරාධ වැළැක්වීමේ කාරණේ. අපරාධයකට දඬුවම් කිරීමට වගේම අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් රජයේ වගකීමක්. අපේ රටේ අපරාධ වැළැක්වීම සඳහා වූ නීතිය ඉතා පැරණි නීතියක්. අපේ රටේ අපරාධ වැළැක්වීමේ නීතිය ගරු කතානායකතුමනි 1926 අංක 2 දරන අපරාධ වැළැක්වීමේ ආඥා පනත, එම නීතිය 1929 ජනවාරි මාසයේ පළවෙනි දිනේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා ගරු කතානායකතුමනි. හැබැයි මේ නීතිය පසුව ඇති වුණු පසුව හඳුන්වා දුන් කාර්යපටිපාටික නීති සමග අපරාධ නිරුදාන සංග්‍රහය සමග සහ එහෙති සංශෝධනයන් සමග ගැළපීම් කරේ නැහැ. මේ තත්වය කාලයක් තිස්සේ තිබුණා. මේ ගැටලුව නීති අපරාධ යුක්ති ක්ෂේත්‍රය විසින් හඳුනාගෙන තිබුණා. නමුත් ඒ සංශෝධන සිදු නොවීම නිසා තමයි මේ පනත් කිරුම් පද ඉදිරිපත් කරන ගරු කතානායකතුමනි. මේ හරහා පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම අපරාධ සඳහා වරදකරුවන් වූ තැනැත්තන් පිළිබඳව සොයාබැලීමට, විශේෂයෙන්ම දඬන කාලය අවසන් වීමෙන් පසුවත් පොලිසිය විසින් ඒ තැනැත්තන් පිළිබඳව අවධානයෙන් සිටීමට, ඒ පිළිබඳව වාර්තා කිරීමට මේ හරහා අවකාශ සැලසෙනවා. ඒ පිළිබඳව වූ වගන්ති, ඒ අදාළ වන අලුත් නීති මොනවාද කියලා මේ පනත් කෙටුම්පතේ සඳහන් කළ තිබෙනවා. එනිසා මෙම පනත් කෙටුම්පතත් නීතිය යාවත් කාලන කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉතා වැදගත් වූ නව පනත් කෙටුම්පතක්. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු අධිකරණ ඇමතුමියට මේ සංශෝධනය ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කරන සංශෝධන තුනෙන් වැදගත්ම සංශෝධනය තමයි අපේ රටේ මහාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 75 සිට 110 දක්වා වැඩි කිරීමට කරන සංශෝධනය. මේ පනත් කිරීමපත මුලින්ම ඉදිරිපත් කරන අවස්ථාවේදී ගරු කතානායකතුමනි යෝජනා කළ තිබුණේ 75 සිට 85 දක්වා සංශෝධනය කිරීමටයි. නමුත් මේ පනත් කෙනුම්පත නෛතික කටයුතු හා දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සලකා බැලීමේදී පෙනී ගියා මෙම සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම කාර්ක සභාව විසින් මෙරටේ අපරාධ යුක්තිය පසඳලීම පිළිබඳව ඉදිරිපත් කළ තියෙන වාර්තාව පරිදි අපි හඳුනගෙන තිබෙනවා. අලුතින් මහාධිකරණ 10ක් මෙරටේ ඇතිකරන්, ඒ වගේම දූෂණ විරෝධී මහාධිකරණයක් ඇන්ටි කරප්ෂන් හයිකෝට් නමින් විශේෂ අධිකරණයක් මෙරටේ ඇතිකරන්, ඒ වගේම ට්‍රයල් අඩ් බා ක්‍රමයට බරපතල නඩු විභාග කරන්, ඒ සඳහා දැනට සිටින මහාධිකරණ විශේෂකාර සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ ගරු කථානායකතුමනි. මේ තත්ත්වය තුළ මීට කලින් ඉදිරිපත් කළ තිබුණු මහාධිකරණ විනිශ්චයකාරුන්ගේ සංඛ්‍යාව දස දෙනෙක්ගෙන් වැඩි කිරීම වූ එම යෝජනාව වෙනුවට මහාධිකරණ විනිශ්චයකාරුන්ගේ සංඛ්‍යාව 35 දෙනෙකුගෙන් වැඩි කරන්නට මේ පනත් කිරීම බඳින් යෝජනා කරනවා. ඒ අනුව මෙරටේ මහාධිකරණ විනිශ්චයකාරුන් සංඛ්‍යාව 45%කින් පමණ වැඩි වෙනවා ගරු කථානායකතුමනි. මේක දැවැන්ත වෙනසක්. මෙරටේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන්ගේ වෘත්තිය හා සම්බන්ධව විශාල බලපෑමක් ඇති කරන පනත් කිරීම පතක්. එනිසා මේ හරහා අවකාශ සලසනවා බරපතල අපරාධ නඩු ඉක්මනින් විසඳන්න. ගරු කථානායකතුමනි, මෙරටේ පවතින අපරාධ යුක්තිය පසඳලීම පිළිබඳව, ප්‍රමාදය පිළිබඳව සහ ගුණාත්මක භාවය පිළිබඳ කාරණා පිළිබඳ මෙම කාර්ක සභාව විසින්, ආංශික අධීක්ෂණ කාර්ක සභාව විසින් දීර්ඝ ලෙස සලකා බැලු ලැබුවා. ඒදී පෙනී ගියා ගරු කථානායකතුමනි, නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම කරන ලද වාර්තාවක් අනුව යම් බරපතල අපරාධයක් සිදුවීමෙන් පසුව එම නඩුව මහාධිකරණයක් ඉදිරිපිට අධිචෝදනාවක් මත විභාග කොට අවසන් කිරීම සඳහා වන කාලය ඒ සාමාන්‍ය ඇවරේජ් එක අවුරුදු 10කුත් මාස 2ක්. ඒ වගේම එම නඩුවට අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචන අවස්ථා 2ක් තිබෙනවා. මේ මෙම කාරණා පිළිබඳව විමර්ශනය කරපු අලු විහාරයේ කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා ඒ අභියාචනා විභාග කිරීම සඳහා ගතවන කාලය අවුරුදු 7ක් බව. ඒ අනුව සාමාන්‍ය වශයෙන් බරපතල අපරාධ නඩුවක් විභාග කොට අභියාචනා අවස්ථාවන් අවසන් වීම සඳහා අවුරුදු 17ක් ගත වෙනවා. අවුරුදු 17ක් කියන්නේ ගරු කථානායකතුමනි ජීවිත කාලයක්. අවුරුදු 17ක් කියලා කියන්නේ වරදකින් පීඩාවට පත්වෙච්ච මිනිහෙකුට, වින්දිතයෙකුට, සාක්ෂිකරුවෙකුට දරන් ඉන්න බැරි තරම් කාලයක්. අවුරුදු 17ක් කියලා කියන්නේ සමාජයක් වශයෙන්, යුක්තිය අපේක්ෂා කරන සමාජයක් වශයෙන් දරන් ඉන්න බැරි තරම් කාලයක්. මේ ප්‍රශ්නයට විසඳුම් විදිහට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව දූෂණ විරෝධී සහ නෛතික කටයුතු ආංශික අධීක්ෂණ කාර්ක සභාව යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ යෝජනා පිළිබඳව මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. එය අමාත්‍ය අනුකමිටුවක් පත් කරලා ඒ අමාත්‍ය අනුකමිටුව මගින් මේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා වෙත මේ වාර්තාව ඉදිරිපත් කරා. ගරු ජනාධිපතිතුමා මේ වාර්තාව මාස 6ක් තුළ ඒ වාර්තාවේ සඳහන් ආකාරයට ක්‍රියාත්මක කර අවසන් කරන ලෙසට උපදෙස් ලබා දීලා තියෙනවා. ගරු කථානායකතුමනි, මම කැමති සමාජය දැනුවත් කරන්න නෛතික කටයුතු සහ දූෂණ විරෝධී ආංශික අධීක්ෂණ කාර්ක සභාව විසින් මෙරටේ අධිකරණ ක්ෂේත්‍රයේ විප්ලවී වෙනසක් ඇති කිරීම සඳහා වූ ඒ යෝජනා මොනවද කියලා ඔබතුමාට කියා හිටින්. පළවෙනි කාරණේ තමයි ගරු කථානායකතුමනි, රුපියල් මිලියන 5කට වැඩි වටිනාකමෙන් යුතු අල්ලස වත්කම්, දූෂණය, මුදල් විශුද්ධිකරණය, වංචාව, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූටලේඛන සෑදීම වැනි වැරදි පිළිබඳව සියලුම නඩු, ඒ කියන්නේ මිලියන 5කට වඩා වැඩි වටිනාකමෙන් යුතු කාරණා ගැන සියලුම නඩු ඔය විෂය පිළිබඳව ට්‍රයල් අඩ් බා ක්‍රමයට පවත්වන්න පුළුවන්. ඒත් වශයෙන් මේ දැන නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය නැහැ. ගරු නීතිපතිතුමාට පුළුවන් එතුමා විසින් ඒ ගොනු පිළිබඳව පරීක්ෂා කරන බලා අග්‍රනිෂ්කාරතුමාගේ අනුමැතිය සහිතව මේ ක්‍රියාදාමය ආරම්භ කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ රටේ දූෂණය අල්ලස ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඒ අල්ලස සහ දූෂණය පිළිබඳව නඩු විභාග කිරීම ඉතාම ප්‍රමාද වෙලා තියෙනවා. අද තියෙන තත්ත්වය හැටියට දූෂණය පිළිබඳ කරප්ෂන් කියන මේ නිශ්චිත චෝදනාව පිළිබඳ නඩු විභාග කරන්න රටේ තියෙන 15ම අපරාධ අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ අවුරුදු 10ක් 15ක් ගත වෙනවා. පහුගිය අවුරුදු 23ටම දූෂණය කරප්ෂන් වරදට අපේ රටේ අධිකරණ විසින් වරදකරු කරලා තියෙන ගරු කථානායකතුමනි 4 දෙනෙකු පමණයි. ඒ කියන්නේ මේ රටේ දූෂණය නැහැ කියන එකද? මේ රටේ අල්ලස නැහැ කියන එකද? ගරු කථානායකතුමනි, අපේ රටේ විශේෂයෙන්ම දූෂණය කරප්ෂන් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ නීති ඉතාම දුර්වලයි. එනිසා මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි යෝජනා කරලා තිබෙනවා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට. මම සතුටුයි කියන්න අපේ කමිටුවට වාර්තා කරා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ඒ අදාළ යෝජිත සංශෝධන සියල්ලම අවසන් කොට ඒවා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙන බවට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස කීපය තුළ ඒ පනත මෙරටේ නීතිය බවට පත්වේ කියලා ඒ පනතේ අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා ඒ වගේම ඒ පනත හරහා මේ අල්ලස සහ දූෂණය පිළිබඳ මේ නීතිය ශක්තිමත් වන විට ඒවා විභාග කිරීම සඳහා විශේෂිත අධිකරණයක් විශේෂිත මහාධිකරණයක් ඇන්ටි කරප්ෂන් හයිකෝට් එකක් මෙරට අවශ්‍යයි මේක අලුත් දෙයක් නෙමෙයි ලෝකෙ හැමතැනම තිබෙනවා අපි යෝජනා කරනවා ඒ ඇන්ටි කරප්ෂන් හයිකෝට් එක මහාධිකරණ විනිශ්චයකාරවරු 3 දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩල මගින් ස්ථිරසාරව නඩු විභාග කළ යුතුයි ඒ වගේම එවැනි ඇන්ටි කරප්ෂන් හයිකෝට් එකක ඒ පිළිබඳ අභියාචනා තිබිය යුත්තේ ශ්‍රේෂ්ඨ අධිකරණ පමණයි ඒ අනුව වසර 3-4 ඇතුළතවත් අඩුගානේ එවැනි නඩුවක සම්පූර්ණ ක්‍රියාදාමයේ අවසන් කිරීමට අවකාශය ලැබෙනවා එසේ කරන්නට වැඩිපුර විනිශ්චයකාරවරුන් අවශ්‍යයි එසේ කරන්නට වැඩිපුර මහාධිකරණ විනිශ්චයකාරවරුන් අවශ්‍යයි එසේ කිරීම සඳහා තමයි මෙම වැඩිපුර විනිශ්චයකාරවරුන් ප්‍රමාණයක් පත් කිරීම කරන්නේ ඒ වගේම කරු කතානායකතුමනි මේ හුඟක් වෙලාවට ප්‍රශ්නයක් තිබෙන අද තිබෙන අපරාධ නඩදාන සංග්‍රහය අනුව අපරාධ නඩු විභාග කිරීම මේ දිනපතා day to day trial වශයෙන් පවත්වන්නට අවශ්‍යයි අපරාධ නඩුදාන සංග්‍රහය අනුව බරපතල අපරාධයක් පිළිබඳ නඩු විභාගය දිනපතා නඩු විභාග පැවැත්විය යුතු කිව්වත් අද සිද්ධ වෙන්නේ එක දිනක් නඩු අහලා තවත් මාස ගානක නඩුව කල් දානවා ඒකට ගොඩක් ප්‍රායෝගික හේතු තිබෙනවා ඒක අධිකරණ අද තිබෙන තත්ත්ව වෙන අධිකරණ ඉතාම දුර්වලයි අධිකරණ එක පැත්තකින් ඒ අවශ්‍ය කරන ඒ ශ්‍රමය නැහැ ඒ වගේම ලඝු ලේඛිකාවන් නැහැ ඒවා පටිගත කිරීමේ පහසුකම් නැහැ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා ගරු කතානායකතුමනි මේ තත්ත්වය තුළ මහාධිකරණයන්හි ඒ නඩු විභාගයට පූර්වයෙන් වූ ගැටලු විසඳීම සඳහා අපි යෝජනා කළා තිබෙනවා වාර්තාධිකාරී විනිසුරන් රෙකෝඩර් ජජස් පත් කිරීම සඳහා මේ අපේ අදහසක් නෙවෙයි මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර අලු විහාරේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ තිබුණු කාරක සභාවක් විසින් ඉදිරිපත් කරපු යෝජනාව අපි මේ කමිටුව පිළිගත්තා. ගරු කතානායකතුමනි, ඒ වගේම මිනිමරුඹල තත්ක්‍රීම්, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ඇතුළු අනිකුත් බරපතල අපරාධවල ඒ නඩු විභාග දිනපතා සිදු කිරීම සඳහා අපි විශේෂයෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව අවධානය අපි යොමු කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම රටේ තිබෙන සමහර අධිකරණ අපි අඳුනගෙන තිබෙනවා ඉතාම බරපතල ලෙස නඩු ගොඩ ගැසී ඇති අධිකරණ වශයෙන් අනුරාධපුර මහනුවර ගම්පහ රත්නපුර කියන ප්‍රදේශ විශේෂයි ඒවායේ තවත් එක් මහා අධිකරණයක් බැගින් වැඩිපුර පිහිටවන ඒ වගේම මාතලේ අලුත්ම අධිකරණයක් පිහිටවන්න යෝජනා කරලා තිබෙනවා ඒ වගේම අපරාධ වැඩි ඒ වගේම බොහෝ චෝදනා පිළිබඳව අධිකරණ බලයේ තිබෙන කොළඹ සඳහා තවත් මහා අධිකරණ පහක් අපි යෝජනා කරනවා ඒ අනුවයි අලුත් මහා අධිකරණ 10ක් ගැන සඳහන් වන්නේ කරු කතානායකතුමනි ඒ වගේම ළමා අපචාර පිළිබඳ ප්‍රශ්නේ බරපතල එකක්. ළමා අපචාරයක ලක් වූ තැනැත්තෙකුට වසර 10ක් 15ක් නඩු විභාගයට මුහුණ දෙන සිදුවීම කිසිසේත්ම සාධාරණ නැහැ. ඉතා අමානුෂිකයි. වෙනම අධිකරණයක් තිබෙනවා නම් ළමා අපචාර පිළිබඳ නඩු විභාගයක සුදුසු දෙයක්. දැන්ටමත් අනුරාධපුරයේ සාර්ථකව ඒ ක්‍රියාත්මක වෙනවා. වෙනම මහ අධිකරණයක් ළමා අපචාර නඩු විභාග කිරීම සඳහා. අපි යෝජනා කරලා තිබෙනවා කොළඹ තවත් එක් මහ අධිකරණයක් ළමා අපචාර නඩු වෙනුවෙන්ම වෙන් කර තබල ලෙස කරු කතානායකතුමනි. ඒ වගේම නීතිපද දෙපාර්තමේන්තුවේ බොහෝ චෝදනා එල්ල වෙලා තිබෙනවා. නීතිපද දෙපාර්තමේන්තුවේ එල්ලලා තිබෙන මේ චෝදනා පිළිබඳව අපි කල්පනා කරොත් ගරු කතානායකතුමනි අද වෙනකොට මහා අධිකරණවල නඩු 2017 මාර්තු 31 වන විට මහා අධිකරණවල විභාග වෙමින් පවතුන නඩු 16534ක්. නඩු 16534ක්. මිනිමැරීම්, මිනිමැරීම තත්කිරීම්, ස්ත්‍රී දූෂණය, ළමාපචාර, ත්‍රස්තවාදී වැරදි මේවා නඩු 17000කට ආසන්න ප්‍රමාණයක්. ගරු කතානායකතුමනි ඊට අමතරව නීතිපද දෙපාර්තමේන්තුවේ තවත් ගොනු 18000ක්වත් අඩු ගානේ තියෙනවා. දැන් මේවා අවසන් කරගන්න බැරි. මේවා මේ පිළිබඳ ප්‍රගතියක් බරපතල ප්‍රගතියක් මම දන්නවා පහුගිය කාලේ යම් ප්‍රගතියක් තිබුණා. ඒ කියන්නේ එන ගොනු ප්‍රමාණයට වඩා ස්වල්ප වශයෙන් වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට ඒවා පිළිබඳ අධිචෝදනා ගොනු කරන්න පුළුවන්කම තිබෙනවා. 105ක පමණ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. නමුත් ගරු කතානායකතුමනි මේ එකතු වෙලා තියෙන නඩු හර්තා දසදහස් ගානක ඒ ප්‍රශ්නේ විසඳන්න මේක සෑහෙන්නේ නැහැ. අපි හොයලා බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. නීතිපතිතුමාව අපේ කමිටු ඉදිරියට කැඳවලා අපේ එතුමාගෙන් ප්‍රශ්න කරා සාකච්ඡා ලබා ගත්තා ලිඛිත වාර්තාවක් ලබා ගත්තා. එතුමා යෝජනා කළා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ අධිනීතිඥ ප්‍රමාණවත් ලෙස නැත කියලා. නීතිපති දෙපාර්තමේන්තුවේ අප්‍රූව්ඩ් කාඩ් එක නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ අනුමත සංඛ්‍යාව 118ක් පමණයි. නීතිපතිතුමා මිල්ලීමක් කරනවා මට ප්‍රශස්ත ලෙස මේ කටයුතු කරගෙන යන්න නම් මට තව 100කින් වැඩි කරන්න ඕන කියලා රජයේ අධිනීතිඥ සංඛ්‍යාව අපේ යෝජනාව පිළිගත්තා. මේ තරම් දැවැන්ත මුදලක් මෙරටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන ආණ්ඩුවක රජයේ අධිනීතිඥ 100ක් වැඩිපුරපත් කරන්න බැරි නම් වැඩක් නැහැ. ගරු කතානායකතුමනි මේ අනුව ඒ මට විශ්වාසයක් තියෙනවා ගරු අමතුමිය දැන්ට කරගෙන අපිට වාර්තා කරලා තියෙන ආකාරයට මේ කටයුත්ත අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ලොකුම ප්‍රශ්නයක් තමයි රජයේ අධිනීති දෙපාර්තමේන්තුවේට ගුණාත්මක භාවයෙන් යුතු දක්ෂ තරුණ නීතිඥවරුන් සහ වරියන්ව බඳවා ගැනීමට තියෙන නොහැකියාව. ඒ ක්‍රමවේදය විධිමත් කරන්නත් ඒ වගේම රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරුන් අතිවිශාල විදිහට මහන්සි වෙනවා. ඔවුන් ඉතාම අපක්ෂපාත ලෙස වැඩ කරනවා. ඔවුන් ඉතාම දුක් විඳිනවා. ඔවුන් ඈත පළාත්වල අවම පහසුවන් ගන්නතු වැඩ කරනවා. ඒ රජයේ අධිනීතිඥවරුන්ගේ වැටුප විනිශ්චය මහේස්ත්‍රාත්වරයෙකුගේ වැටුපට ආසන්න මට්ටමකට අරන් එන්න කියලා අපි යෝජනා කරලා තිබෙනවා. ඒක අපේ යෝජනාවක් නෙමෙයි, කලින් ඉඳලා තිබුණු යෝජනාව. නමුත් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. අවුරුදු ගාණක් මේක පරක් වුණා. අපි බල කර සිටිනවා රජයේ අධිනීතිවරුන්ගේ සහ විනිශ්චයකාරුන්ගේ වැටුප ප්‍රමාණවත් ලෙස වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්න රජයේ අනිකුත් ආයතන. අධිකරණ අමාත්‍යාංශයේ මේ කැපවීම තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා මේ හා සම්බන්ධව වග කියන අනිකුත් රජයේ ආයතන ප්‍රමුඛතම කාර්යයක් වශයෙන් සලකලා මේ යුක්තිය පසුලි මේ කාරණේ කාර්යක්ෂම කිරීම සඳහා වූ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු තිබෙනවා. ඒක අපි අපේක්ෂා කරනවා ඊළඟ මාස කීපය තුළ මේ ගැටළු විසඳන්න රජයට හැකියාව ලැබේ කියලා. ඒ වගේම කරු කතානායකතුමනි එහෙමයි කරු කතානායක ගරු කතානායකතුමනි ඒත් එක්කම රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කරන්න තියෙන ප්‍රශ්න ගැන වහම අපිට පුදුමත් හිතෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින නීතිඥවරුන් පවා තමන්ගේ කටයුතු කරගැනීමට ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නැහැ. එක කාමරයක රජයේ අධිනීතිඥවරු ඉතාම දුෂ්කර තත්ත්වයකට ඉන්නවා. මේ තත්ත්වයන් තුළ අනාගතයේ බඳවගන්න රජයේ නීතිඥවරුන්ටත් දැනට පාරල පහසුකම් නැති අයටත් ගොඩනැගිල්ලක් අවශ්‍යයි. දැනට ගොඩනැගිල්ලක් හදනවා. හැබැයි ඒ ගොඩනැගිල්ල මුල් සැලැස්ම හැටියට 2019 මාර්තු මාසයේ අවසන් වෙන්න ඕනේ. එදාට මේක හැදෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලි. මේ තත්ත්වය තුළ අධිකරණ අමාත්‍යාංශයට වෙත අපි යෝජනා කරලා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තියෙන අලුත් ගොඩනැගිල්ලක් කුලී පදනම් මත ලබා දෙන්න කියලා අපේ කමිටුට වාර්තා කරා. මේ පිළිබඳ ප්‍රගතියක් තිබෙනවා කියලා අපි සතුටු වෙනවා. ඊළඟ මාස කීපය තුළ රජයේ අධිනීතිඥවරුන් වෙත ප්‍රමාණවත් තරම් තමන්ගේ කටයුතු නිදහසේ කරගන්න පුළුවන් පහසුකම් සහිත ගොඩනැගිල්ලක සහ ඒ උපකරණවල වාසිය ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ඒ සඳහා මහන්සි වෙලා කැප කරපු අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් වෙත අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමන්න අවශ්‍යයි. ගරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කරන්න නම් එහි තොරතුරු තාක්ෂණ ඒකකයක් ස්ථාපනය කරන්නට ඕනේ. ඒ කළමනාකරණය සඳහා ඒ සඳහා අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම කතානායකතුමනි මේ රජයේ අධිනීතිඥවරුන් විසින්ම තමන්ගේ පරිපාලන කටයුතු කිරීම සුදුසුම මාර්ගයක් නෙමෙයි. අපි යෝජනා කරලා තිබෙනවා ඔවුන්ගේ මිල්ලිම පරිදි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකුගේ සේවය ඔවුන්ට ලබා දෙන්න කියලා පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා. ගරු කතානායකතුමනි අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම සඳහා අලුත් නීති හදනකොට ඒ වගේම අපරාධ මගින් අත්පත් කරගත්ත දේපල ඔබ දන්නවා කරු කතානායකතුමනි පහුගිය කාලේ පහුගිය රජ යටතේත් අපේ රජාවට පස්සෙත් මෙරටේ දූෂණ සිද්ධ වෙලා තිබෙනවා. මේ සිදුවුණු දූෂණයන් පිළිබඳව ඒවායින් අත්පත් කරගත්ත දේපල නැවත මේ රටට අයිති කරගත යුතුයි. හැබැයි දැනට තිබෙන නීති අනුව කරු කතානායකතුමනි ඒවා අත්පත් කර ගැනීමට ඉතා අසීරුයි. එනිසා දූෂණයෙන් අපරාධ මගින් අත්පත් කරගත්ත දේපල නැවත රජයේ වෙත අත්පත් කර ගැනීම සඳහා වූ නව නීතිවල අවශ්‍යතාවය තිබෙනවා. ගරු කතානායකතුමනි අවසාන වශයෙන් ඔබතුමත් පුදුමේවි අපේ රටේ දිනපතා නඩු විභාග කරන්න අමාරුකම් තියෙන. ඒ වගේම ඩේ ටු ඩේ ට්‍රයල් කරන්න බැරිකම තියෙන ප්‍රධානම හේතුවක් තමයි ලඝු ලේඛිකාවන් හිඟේ. ලඝු ලේඛකයන්ගේ හිඟේ. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු හොඳට පරිගිවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ලඝු ලේඛිකාවන්ගේ ආකර්ෂණයක් තිබෙනවා. හැබැයි අපේ රටේ අධිකරණ අමාත්‍යාංශයේ විෂයපතේ තුළ වැටෙන ලඝු ලේඛිකාවන්ට හෝ ලඝු ලේඛකයන්ට ගෙවන පඩිය හොඳටම මදි. ඒ නිසාම අද මේ ක්ෂේත්‍රයේ වෘත්තියක් වශයෙන් හඳුනගන්නේ නැහැ. බොහෝ දෙනෙක්ගේ ප්‍රමුඛතාවයක් ඇති වෘත්තියක් නෙමෙයි. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා ලඝු ලේඛක සේවය වෙනම වැටුප් තලයක පුහුණු පවත්වන්න. ඒ වගේම ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්න. ඒ වගේම ඒ ලඝු ලේඛනයේ පහසු වීම සඳහා සහ වාර්තා කිරීම පහසු වීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දෙන්න. ගරු කතානායකතුමනි මේ කාරණේ ඉතා ප්‍රමුඛ කාරණයක්. බැලූ බලමට පුංචි වුණාට සෑම අධිකරණයකම මහේස්ත්‍රාත් අධිකරණේ, දිසා අධිකරණේ, මහා අධිකරණේ මේ සෑම අධිකරණයකම මේ වාර්තා කිරීමේ ප්‍රශ්නය, ලඝු ලේඛක ප්‍රශ්නය බරපතලව තිබෙනවා. ගරු කතානායකතුමනි මේ සංශෝධන කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාර්ක සභාව යෝජනා කරලා තිබෙන මාස 6ක් කාලයක් ගන්න කියලා. සමහර අය මේක වේගවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වේගයක් ඇතුව අපි වැඩි නොකරොත් මේ රටට අපි යුක්තියක් ඉෂ්ට කරන්නේ නැහැ ගරුක තනායකතුමනි. ඒ අනුව මම සුභපතනවා ගරු අමතුමියට ඒ කටයුතු කිරීමට වාසනාව ලැබේවා. ඒ සාර්ථක කරගෙන වාසනාව ලැබේවා කියලා. ඒ වගේම දක්ෂ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. අධිකරණ අමාත්‍යාංශයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඒ සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කටයුතු කරන්න අවස්ථාවක් කරගන්නේ කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු විමල් වීරවංශ මහත්මයා. උතුමා විනාඩි 12ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, අද විවාදයට අරගෙන තිබෙන මේ රටේ අධිකරණ ශිෂ්‍යයට බලපාන පනත් කීපය පිළිබඳව කරුණු කීපයක් මේ සභාව ඉදිරියේ තබන්න මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත පිළිබඳව මට පෙර කතා කරපු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මේකෙන් සාක්ෂිකරුවන්ට ලැබෙන ඉමහත් වාසිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ගරු කථානායකතුමනි, මේ පනත් සංශෝධනය අපිට වියුක්තව සලකා බලන්න බැහැ. දැනට මේ රටේ සිදුවෙමින් පවතින ක්‍රියාදාමයකට සාපේක්ෂවයි මේ කාරණය පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන්. තමුන්වහන්සේලා දැනටමත් පුද්ගලයන් අතුරුදහන් වීමට අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා අස්සම් කළා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත් කෙටුම් පතකුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා. ඒක අවස්ථා දෙකකදී විවාදකට සම්මත කිරීමට සූදානම්ව තිබේදී විවාද නොකොට කල් දමනු ලැබුවා. ඒ පිළිබඳව මේ රටේ විද්වතුන් සහ අනිකුත් කණ්ඩායම් ඒ පිළිබඳ උනන්දු දක්වන කණ්ඩායම් රජයේ විවිධ අංශවලට කරන ලද කරුණු දැක්වීම මත ඒක දැන් ටිකක් පස්සට ගිහිලා තියෙනවා. නැත්තටම නැති වෙලයි කියලා අපිට පේන්නේ නැහැ. කොමාරි, ඒ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට ගරු කථානායකතුමනි ඇමරිකා එක්සත් ජනපදයේවත් අස්සම් කළා නැහැ. ඒකට මේ අස්සන ගහගත්තේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මගින් ශ්‍රී ලංකා රජය ඒකට බැඳුනේ. එමගින් තමයි අර බ්‍රසීලයේ පවා ජෙනරල් ජගත් ජයසූරියලට විරුද්ධව අද පැමිණිලි ගොනු වෙන්න පටන් අරන් තියෙන්නේ. පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිතයෙක් මේ රටට ආවා. ඔහු ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඉතාම පැහැදිලිව කිව්වා, කවුරු කොහොම කිව්වත් යුධාපරාධ කරලා තියෙන හමුදා නිලධාරීන් කෙරෙහිව ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න දැන් පුළුවන්කම තියෙනවා කියලා. මම හිතන්නේ ඔබතුමාලා ඒ මාධ්‍ය සාකච්ඡාව අධ්‍යයනය කරන්න ඇති. එතකොට ඒ කරුණු අනුව දැන් අපිට බොහොම පැහැදිලි පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය රට තුල නීතියක් බවට පත් කරන්න යනවා. ඒ අනුව ඒකෙන් විශේෂ උසාවියක් පිහිටුවනවා. පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනා විභාග කරන වෙනම අධිකරණයක් නිර්මාණය කරනවා. ඒ අධිකරණයට ඇවිල්ලා සාක්ෂි දෙන්න දේශපාලන රැකවරණ පිට ඉන්න දෙමළ ඩෑස්පෝරාවේ සමාජිකයන්ට බැරි වෙනවා. එතකොට දේශපාලන රැකවරණ පිට යුරෝපේ රටවල් වල ඉන්න කොටි ඩෑස්පෝරාවේ පුද්ගලයන්ට අන්න අර කියන විශේෂ අධිකරණයේ හෙට දවසේ අර පනත් කෙටුම් පත සම්මත කරලා ඒ අධිකරණයේ ඇති කරාම අන්න බොරු සාක්ෂි දෙන්න රජයේ හමුදාවන්ට එරෙහිව අල්ලේ පැලවෙන බොරු සාකි හැටියට පටවන්න ඒ සාකි පිළිගන්න තත්වයකට පෙරලන්න ආන් ඒ හින්දා තමයි තමුන්නාසල මේ හදිසියෙම සාක්කිකරුවන්ට අධිකරණයේ තුල නෙවෙයි වෙන රටක ඉඳගෙන වුණත් සාක්කි දෙන්න තියෙන අයිතිය ආරක්ෂා කරනවා කියලා තමුන්නාසල මේ කියන්නේ. එහෙම නැතුව වෙන කතාවක් නෙවෙයි. අර ජාත්‍යන්තර ප්‍රඥාප්තිය පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒ නීතිය සමුන්නාන්සල අනාගතයේ සම්මත කරන්න ඉඩ තියෙනවා. ඒ නීතිය සම්මත කළොත් විශේෂ උසාවියක් හැදෙනවා. ඒ උසාවියට යන්නේ පුද්ගලයන් අතුරුදහන් කිරීම පිළිබඳ පැමිණිලි. දැනටමත් තමුන්නාන්සල පුද්ගලයන් අතුරුදහන් කිරීම පිළිබඳ සොයා බලන වෙනම අර්ධ අධිකරණ බලයේ තියෙන කාර්යාලයකුත් පිහිටුවලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා. ඒ කාර්යාලයේ මේ බොරු චෝදනා පැමිණිලි එකතු කරනවා. ඒකට අර්ධ අධිකරණ බලයක් තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මේ සන්දර්භයේ ඇතුලේ මේ පනත් සංශෝධනය අපි කියව ගන්න ඕනේ. නිකම් වියුක්තව බැලුවම නම් ඉතින් සාක්ෂි දෙන්න කෙනෙකුට පිටරට ඉඳන් හරි පුළුවන් වෙනවා නම් ඒකේ මොකද්ද තියෙන වරද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. මේ එහෙම ඒක හොඳයි කියලා. හැබැයි අනිත් එක ගරු කථානායකතුමනි, යම්කිසි පුද්ගලෙක් අධිකරණ ඒ පරිශ්‍රය තුල සාක්ෂි දෙනකොට එතන ඔහු මුහුණ දෙන තත්වයයි වෙනත් රටක හෝ වෙනත් සුවපහසු ස්ථානයක ඉඳගෙන දුරකථන මගින් වීඩියෝ මගින් සාක්ෂි දෙනකොට මුහුණ දෙන පරිසරයයි වෙනස්. අධිකරණය ඇතුළේ ඉඳගෙන කෙනෙක් සත්‍ය ප්‍රකාශ කරන්න තියෙන ඉඩකඩ වැඩි. අධිකරණ භූමියට ඇතුළුනාම පරිසරයට ඇතුළුනාම කෙනෙකුගේ මානසිකත්වයේ ඊට අවනත මානසිකත්වයක් බවට පෙරලෙනවා. එහෙම යම්කිසි පීඩනයක් ඒ පරිසරය විසින් ඇති කරනවා. ඒ නිසා කෙනෙකුට ඒ තමන් දෙන සාක්ෂිය පිළිබඳව එහි නිර්වද්‍යතාවය පිළිබඳව වගකීම ගන්න වෙනවා. නමුත් යුරෝපා රටක ඉඳගෙන දෙමළ ඩෑස්පෝරාවේ සමාජිකයෙක් බොරු චෝදනා බොරු සාක්ෂි ඉදිරිපත් කරාම අනාගතය හදන්න යන අර අතුරුදහන් වීම පිළිබඳ චෝදනා විභාග කරන අධිකරණයේදී එදාට ඒ බොරු සාක්ෂි ටිකට පණ දෙන්න තමයි ඒ බොරු සාක්ෂි ටිකට ඕන කරන වළංගු භාවය හදලා දෙන්න තමයි ඒ පාපතර ක්‍රියාව වෙනුවෙන් තමයි මේ සංශෝධනය එන්නේ. ඒ නිසා ඒ සන්දර්භය ඇතුළේ අපිට මේක කියව ගන්න වෙන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, තමුන්වහන්සේලා අධිකරණයේ ස්වාධීනත්වය ගැන බොහෝ කරුණු කියනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ වෙනකොට එක විනිසුරුවරයෙක් විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් මුළු ඉතිහාසෙම ශ්‍රේෂ්ඨ අධිකරණයේ තිබිච්ච සම්ප්‍රදාය තමයි දින 3-4ක් ඇතුළත එහෙම විනිශ්චයකාරවරයෙක් විශ්‍රාම ගියොත් දින 3-4ක් ඇතුළත ඒ පුරප්පාඩුව පුරවනවා. නමුත් දැන් මාසකට වැඩි ඒ පුරප්පාඩුව පුරවලා නැහැ. මේ මාසේ අන්තිම වෙනකොට තවත් විනිශ්චයකාරතුමෙක් විශ්‍රාම යනවා. එතකොට දෙකයි. එතකොට තමුන්වහන්සේ බලන්නේ මේ පුරප්පාඩුව විධිමත්ව සම්ප්‍රදායික ක්‍රමයට පිළිපෙළින් දෙන්නේ නැතුව පිටතින් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ දේශපාලන හිංචයෝ දෙන්නෙක් අරගෙන යන්න. එමගින් අලුත් විවස්ථා සංශෝධන එනවා. ඒවට විරුද්ධව මිනිස්සු ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අන්න යන වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණේ නීතියට අනුව තීරණ ගන්න තැනක් බවට පත් වෙනවා. වෙනුවට දේශපාලන පක්ෂපාතිත්වය අනුව තීරණ ගන්න විදිය ඒ පුරප්පාඩු ටික ඒ විදියට පුරවන්න තමයි තමුන්වහන්සේලා උත්සාහ කරන්නේ. ඒක වුණාට පස්සේ කියලා වැඩක් නැති හින්දායි ගරු කථානායකතුමනි අපි කල් තියා මේ අනුතුරු අඟවන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, තමුන්වහන්සේලා අධිකරණ ක්‍රියාදාමය විධිමත් කරනවා කියලා කිව්වට මොනවද කරන්නේ? මේ රටේ රිමාන් බන්ධනාගාරයකට ගිහිලා බලන්න. බන්ධනාගාරයක ඉන්න මිනිස්සු මුහුණ දෙල දින ප්‍රශ්න බලන්න. සමහරලාට ගරු කථානායකතුමනි, කුඩු පැකට් එකක් එක්ක අහුවෙච්ච මිනිහා දඬුවම ලබන්නේ නැතුව අවුරුදු එකහමාර දෙක හිරේ ඉන්නවා. අන්තිමට මොකද හේතුව? රජයේ රසපරීක්ෂක වාර්තාව ප්‍රමාදයි. එතන මිලිග්‍රෑම් කොච්චරක් කුඩු තියනවද වෙන මොනවද තියෙන්නේ කියලා ඒ වාර්තා වෙන්නේ නැහැ. හැමදාම මාසකට පාරක් උසාවි යනවා. රසපරීක්ෂක වාර්තාව ස්වාමීනින් ලැබිලා නැහැ කියනවා. අර මනුස්සයා වාහි හිරගෙදරට කියනවා. එක හිරකරුවෙක් මම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙ ඉඳද්දි ගරු ඇමතුමා, ඔහු ලන්ඩනයේ හිටපු කෙනෙක්, විවාහ වෙන්න ආවා. විවාහ වෙන්න ආවට පස්සේ අයියා දුන්න පාර්සලයක්, කොඩි පාර්සලයක්. මෙන්න මේක මේ යාළුවට ගිහින් දෙන්න කියලා. ඒක කුඩු. ඒ පුද්ගලයා අහු වුණා. ඇත්තටම ඔහුගේ අතේ තිබිච්ච මොන හරි කුඩුවල යම් මිලිග්‍රෑම් ප්‍රමාණයක් මැනෙනවා. ඒ ප්‍රමාණය අනුවනේ දඬුවම තීරණය වෙන්නේ. ඉතින් ඔහු හොඳටම දන්නවා වරදකරු වුණත් ඔහුට අවුරුද්දක් විතර තමයි දඬුවමක් ලැබෙන්නේ. හැබැයි දැන් ඔහු අවුරුදු 3ක් මේ රසපරීක්ෂක වාර්තාව නැතුව දැනටත් හිරේ ඉන්නවා. රසපරීක්ෂක වාර්තාව නැතුව දැනටත් හිරේ ඉන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් කියලා කියන්නේ අපි මේ රටේ ප්‍රතිසංස්කරණය කරනවා නම් මෙන්න මේවා කරන්න ඕනේ. මිනිසුන්ට එකහෙලා බලපාලා තියෙන ප්‍රශ්න ඒව නෙවෙයි. නිකම් මිනිස්සු හිරගෙවල් වල කන්න පොන්න දිදී තියාගෙන ඉන්නවා. ඉක්මනින් කාර්යක්ෂම විදියට ඒ නඩුව අහලා වරදකරු නම් වරදකරුට හිමි දඬුවම දෙනවා ඇරෙන්න. ඒ වරදකරු නොවී අවුරුදු 3-4 හිරගෙවල් වල ගත කරනකොට ඒ කිසිම පුද්ගලයෙක් ආයි සමාජ හිතකාමී මිනිහෙක් වෙන්නේ නැහැ. ඒකල සමාජයෙන් එළියට එන්නෙම වෛරෙන් ගිය මිනිහටත් වඩා නරක මිනිහෙක් තමයි අන්තිමට බන්ධනාගාරයෙන් එළියට එන්නේ. නමුත් බන්ධනාගාර දඬුවමක් දෙනව නම් දෙන්නේ මිනිහෙක් හදාගන්න. දඬුවම නොදී දඬුවම දෙන්නත්
මාතෘකාව වඩට විනාඩි 3ක් තියෙනවා.
හොඳයි කරකෝ තනාගතුමා. ඔසර තුගර කතරගතුමනි, ඔබතුමා කිව්වා අවුරුදු 3ක් ඉන්නවා කියලා රසපරීක්ෂ වාර්තා නැතුව. කරුණාකරලා විස්තරය දෙන්න. අපි විශ්වාස කරන ආකාරයටම උපදෙස් අනුව කියන්නේ මම දැනන් හිටියේ කාරණේ මේ වෙනකොට මාස 3ක්වත් ඇතුළත සාමාන්‍ය රසපරීක්ෂ වාර්තාවක් එනවා. විශේෂ කාරණයක් තියෙනවා නම් ඒ තොරතුරු දෙන්න ඇමතුමියට. ඇමතුමිය ගැන අනිවාර්යෙන් හොයලා බලයි.
නෑ මම ඇත්තටම ඇමතුමියගේ ප්‍රශ්නයක් හැටියට නෙමෙයි මම මේ කියන්නේ, මේ සිස්ටම් එකේ තියෙන රෝගයක්. නෑ ඒ වලට මම මගේ පුද්ගලික අධ්‍යක්ෂකම ගරු ඇමතුමී මම මට බොරුවක් කියන්න අවශ්‍ය නැහැ. මම මේ ආයතනයට චෝදනා කරනවත් නෙවෙයි. සමහරලාට මේ පිරිස මැදි ඇති. ආයතනයට ඒ මොකක් හරි ඒ ගැටලුවට උත්තරයක් ඕනේ. ආයතනයට චෝදනාවක් නෙවෙයි. ගරු ඇමතුමී
අපි ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාව සලකලා බැලුවා. එහෙදී දැන් මේ වෙනකොට අනික් ආයතන ගැන නෙමෙයි මේ කියන්නේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව වැඩ කරනවා. ඔබතුමා මම කියන්නේ ඔබතුමාට චෝදනාවක් බොරුවක් කියනෝ නෙමෙයි, ඒ විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න අමතුමියත් නිර්ධාරිත ඉන්නවා, වුන් කිව්වා කරුණාකරලා
හොල බලන්න. හොඳයි. නෑ මම චෝදනාවක් නෙමෙයි, අතර මේ දෙපාර්තමේන්තුවේ චෝදනාවක් නෙයි, අයට පුද්ගල සම්පත් සීමා සහිතකම් හින්දා වෙන දෙයක්. හිතාමතාම කෙනෙක්ගේ වර්තාවක් ප්‍රමාද කරනවා කියලා මම ඒ චෝදනාව කරන්නේ නෑ. හැබැයි මම ලැබපු අත්දැකීම මේ කියන්නේ, ලැබපු අත්දැකීම කියන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ඉතා මේ රටේ අධිකරණ ක්‍රියාදාමයේ නීති යුක්තිය පසිඳලන ක්‍රියාදාමයේ විශාල අඩුපාඩුකම් තියෙනවා, දුබලතා තියෙනවා. ඒ අඩුපාඩුකම් හින්දා, දුබලතා හින්දා හිරගෙවල් අනවශ්‍ය ආකාරයට පිරවෙනවා. මිනිහෙක් දඬුවමක් ලැබලා නිවැරදි කරුවෙක් වෙලා හොඳ මානසිකත්වයකින් නෙවෙයි එළියට එන්නේ, ගිය මිනිහට වඩා නරක මිනිහෙක් වෙලා එළියට එන්නේ. මෙන්න මේවයි අපි මේ බලය බෙදනවා, ෆෙඩරල් ගේනවා, අරව කරනවා නෙවෙයි කරන්න ඕනේ. මේ රටේ රටවැසියගේ අයිතිවාසිකම අධිකරණයේදී, එහෙම නැත්නම් හිරගෙදරදී මිනිස්සෙක් හැටියට ඔහු වරද කරා නම් දඬුවම ලැබෙන එක වෙනයි. නමුත් මේ මිනිස්සෙක් හැටියට ඔහුට හිමි යුක්තිය සිදු වෙන්න ඕන. ඒ කිසිවක් මේ ක්‍රියාදාමය ඇතුලේ සලකා බැලෙන්නේ නැහැ. දැන් පොලිසියට පුළුවන් ඕන මිනිහගේ කන බලන්න. අර සූ කියලා හම්බන්තොට ඒ විරෝධතා ව්‍යාපාරේ තියෙනකොට ඒ තරුණයා, ඔහු මුහුණු පොතේත් ඒ වගේම පත්තරයකත් මාධ්‍යවේදී, ඒ තරුණයා කරේ තමන්ගේ දුරකතනින් මේ වීඩියෝ කරපු එක. වෙන කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඔහු සම්බන්ධ නැහැ කිසිම ආකාරයකින්. අන්තිමට මොකද කරේ? පොලිසිය උසස් නිලධාරියක් කන බැලෙන්න ගැහුවා. දැන් පොලිසිය උසස් නිලධාරියට විරුද්ධව තාම කිසිම පියවරක් නැහැ. මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අනීතික බලයක් භුක්ති විඳින්න දීලා, එතකොට පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය රටවැසියා. ප්‍රසන්න මන්ත්‍රීතුමා විරෝධතා ව්‍යාපාරයට සහභාගී වුණා කියලා ඔහුට විරුද්ධව අධිකරණ නියෝගයක් තිබෙත් නැහැ, විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙන්න වාරණයක් තිබෙත් නැහැ. අද ඒ ප්‍රසන්න මන්ත්‍රීතුමා දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ හිරගෙදර දාගෙන ඉන්නවා. සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඊට පෙර ඔබතුමාට දන්වන්න ඕනේ කියලා. ඒව සලකන්නේත් නැහැ. ඒව සලකන්නේ නැත්තේ ඇයි කියලා ඔබතුමා පොලිස් ප්‍රතිතුමාගෙන් අහන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මේ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන දුබලතා විශාලයි. මම අවසන් කරනවා ගරු කතානායකතුමනි. අධිකරණ ක්‍රියාදාමයේ ඇතුළේ තිබෙන මේ ක්‍රමවේදයන් ඇතුළේ තිබෙන දුබලතා විශාලයි. ඒවා කාටවත් පුද්ගලික චෝදනාවක් නෙවෙයි. සොයා බලලා සියුම්ව අධ්‍යයනය කරලා වෙනස් කරන්න ඕනේ ඒවා. එහෙම නැතුව මේ රට බෙදන්න, බලතල බෙදන්න, ෆෙඩරල් කරන්න, සමගාමී ලයිස්තු අයින් කරන්න, ඒකීය භාවයට වැඩ දෙන්න, ඕවා නෙවෙයි මේ රටේ මිනිස්සු ඉල්ලන දේවල්. මිනිස්සු ඉල්ලන්නේ සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, අර ඒ කන්න නැතුව ණය ගවා ගන්න බෑ නැතුව කිලිනොච්චි අම්මා දරුවොත් වසකවල මැරෙනවා, තාත්තා ණය ගවා ගන්න බැරුව ඊට කලින් මැරෙනවා. ඒවට උත්තර දෙන්න නැතුව මොනවදෝ මේ බෙදන්න බලයක් අල්ලගෙන,
හොඳයි
බලය බෙදන්න තියා පෙට්‍රල් ටිකවත් බෙදා ගන්න බැරි ආණ්ඩුවක් න්‍යා ගරු කතානායකතුමනි. මෙහෙම අර බෝම්බ ගහන කාලේ පෙට්‍රල් අපේ ඛනිජ සංස්ථාවට කොටියා බෝම්බ ගහද්දිත් මේ රටේ අඛණ්ඩව තෙල් සැපයුම කළා, මේ රටේ අඛණ්ඩව තෙල් සැපයුම කළා, යුද්ධ කරද්දිත් අඛණ්ඩව තෙල් සැපයුම කළා. එක නැවක් හැරිලා ගියාම මේ රටේ තෙල් නැහැ. එක නැවක් හැරිලා ගියාම ඉතින් ඒ එච්චර අකාර්යක්ෂම අබල දුබල ආණ්ඩුවක් සුද්ධ දීපු කොන්ත්‍රාත්තික දඩබඩ ගාලා කරන්න හදනවා. ඒ ඇරෙන රටේ මහජනයාට බලපාන කිසිදු දෙවෙන ප්‍රශ්නකට විසඳුමක් තම උන්වහන්සේලා දෙන්නේ නැහැ කියන එකයි අපි අවධාරණය කරන්නේ.
මොමි චුති ගර්මන්තිතුමා, ඊළඟට ගරු ජයම්පති වික්‍රමරත්න මැතිතුමා, ආචාර්ය ඊට ප්‍රථම ගරු ලකී ජයවර්ධන මැතිතුමා මූලාසනට පැමිණුණේ ඇත.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මුලාසනයේ මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අධිකරණ ක්ෂේත්‍රයට සහ විශේෂයෙන්ම අපරාධ නඩු විධාන වලට අදාළ කාරණා කීපයක් පිළිබඳව ඉතාමත්ම වැදගත් පනත් කෙටුම්පත් දෙකක්, එනම් අධිකරණ සංවිධාන සංශෝධන පනත සහ අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ අත වශයෙන් අධිකරණ අපරාධ නඩුවල විතරක් නෙමෙයි සිවිල් නඩු අංශයේ පවා පවතින දීර්ඝකාලීන ප්‍රමාදය අලුත් දෙයක් නෙවෙයි. අපි හැම අවුරුද්දකම දකිනවා අයවැලේකනේ පිළිබඳ විශේෂයෙන් කාර්ක සභාවේ අවස්ථාවේදී මන්ත්‍රීවරු සාකච්ඡා කරනවා. නීතිඥ සංගමය මම වෘත්තියට ඇතුළු වුණ දවසේ ඉඳන්ම ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. වාර්තා ගණනාවක් තිබෙනවා. වනසුන්දර විශ්වකාරතුමාගේ සභාපතිත්වයෙන් උත් ඉතාමත්ම හොඳ වාර්තාවක් 1990 ගණන්වල ඉදිරිපත් වුණා. ඊට අමතරව නොයෙකුත් සාකච්ඡා පැවතිලා තියෙනවා. නමුත් අපි දකිනවා එතරම් ප්‍රගතියක් ලැබිලා නැහැ. එම නිසා මේ මෑතකදී අපි සතුටු වෙනවා යම් යම් පීවර ප්‍රායෝගික පීවර ගන්නට පුළුවන් වීම ගැන. අඩුම ගානේ එවැනි ප්‍රායෝගික පීවර ගන්නට මුල් පීවර පිළිබඳව මුල් පීවර ගන්නට වීමට අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන්ම නෛතික කටයුතු සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ සමාජිකයෙක් හැටියට මම කටයුතු කෙරුවා. එහි වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා අපරාධ යුක්තිය පසඳරීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අදාළව නිර්දේශ පිළිබඳ වාර්තාවක් ගරු අජිත් මානම් පෙරුම මැතිතුමා මන්ත්‍රීතුමාගේ ඉතාමත්ම විශිෂ්ට සභාපතිත්වයේ නායකත්වයෙන් යුතුව අපි ඒ කටයුතු කෙරුවා. අපිට විශාල සහයක් ලැබුණා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ වගේම අල්ලස් සහ දූෂණ පිළිබඳ කොමිෂන් සභාවෙන් එවැනි ආයතනවලින් නිලධාරීන් ඇවිල්ලා අපිව දැනුවත් කෙරුවා. නීතිඥ සංගමයේ නියෝජිතයන් ඇවිල්ලා දැනුවත් කෙරුවා. ඒ අනුව අපිට පුළුවන් වෙලා තියෙනවා අද ඉතාමත්ම ප්‍රායෝගික යෝජනා අවුරුදු ගානක් තිස්සේ ක්‍රියාත්මක නොවුණු යෝජනා වගේ නෙවෙයි ඉතාමත්ම ප්‍රායෝගික යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න. එම වාර්තාවේ සඳහන් වෙනවා විශේෂයෙන්ම අපරාධ යුක්තිය පිළිබඳව බින්දිතයාටත් බිත්තිකරුවන්ටත් පුරවැසියන්ටත් යුක්තිය ඉටුවන කාර්යක්ෂම අපරාධ යුක්තිය පසුතලීමේ ක්‍රියාවලියක කාලීන අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අධිකරණ නඩු අපරාධ නඩු සැලකෙන්නේ සමාජයට විරුද්ධව කරන වැරදි ලෙස. එම නිසා තමයි එහි නීතිපතිවරයා පැමිණිලිකරුවන්නේ. නියම පැමිණිලිකරුවන්නේ ක්‍රියාත්මක වශයෙන් ඇත්තරම පැමිණිලිකරුවන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා එහිදී මුළු සමාජයම නියෝජනය කරමින් සමාජයට විරුද්ධව කරන ලද අපරාධ පිළිබඳව නඩු පවරනවා. එහි සම්පූර්ණ වගකීම නීතිපති දෙපාර්තමේන්තුව ගනිමින්. නමුත් අවාසනාවකට අපි දකිනවා ඉතාමත්ම දීර්ඝ කාලයක ප්‍රමාදයන්. අපි මම හිතන කනගාටු වෙන්න ඕනේ අපි මේ වර්තාවේ තිබෙනවායි බව. අපරාධයක් සිදු වී අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයට යන්නට අවුරුදු 4 මාස 7ක් යනවා නම් මහාධිකරණය තුල ඉන්ඩයික්ට්මන්ට් එක අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළා තව අවුරුදු 3 මාස 7ක් යනවා නම් පටන් ගන්නට නඩුව අවසන් වෙනට තවත් අවුරුදු 2 මාස 8ක් යනවා නම් අවුරුදු 10 මාස 2ක් කල් යනවා නම් ඊළඟට අභියාචනයේදී තව අවුරුදු 7ක් ප්‍රමාද වෙනවා නම් එහෙමනම් මම හිතන්නේ තිබෙන්නේ එසේ මෙසේ වරදක් නෙවෙයි අති විශාල ප්‍රමාදයකට මහ විශාල අපි ඔක්කොම වා කියන්න ඕනේ මේ වරදට. ඉතින් අපි මම මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා මම නීතිඥ වෘත්තියකට නියතයට ආපු වෙලාවේ අපි දැක්කා අපි ඒ කාලේ තිබුණේ යුක්තිය පසඳලීමේ පනත. ඒ කාලේ සියලුම අපරාධ නඩු මහාධිකරණයේදී ඇහුවේ ජූරි සභාවක් ඉදිරිපිට. මම කියන්නේ ඒකට ආපසු යන්නට ඕනේ කියලා. නමුත් ඒකේ වාසියක් තිබුණා. මොකද නඩුව පටන් ගන්නේ ජූරි සභාව නඩුව සූදානම් විතරයි නඩුව පටන් ගන්නෙ. දිනෙන් දින කල්යෑමක් නැහැ. ජූරි සභාවක් රැස් වුණාම ඒ ජූරි සභාව විසිරුවා හරිනතුරු ඒ නඩුව කොහොම හරි අහන්නට ඕනේ. එම නිසා මට අවස්ථාව ලැබුණා මේ රටේ හිටපු හොඳම අපරාධ නඩු පිළිබඳව විනිශ්චයකාරවරයෙකු වෙන අප සමග අද නැති මම බොහෝ දේවල් ඉගෙන ගත්ත OSM සෙනවිරත්න මහාධිකරණ විනිශ්චයතුමා එතුමා විශ්‍රාමගත්තේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් එතුමාගේ කාලේ අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා. අපිට බැන බැන උගන්වමින් කනිෂ්ඨ නීතිඥවරුන්ට උගන්වමින් මට මතකයි ලක්ෂ්මන් කිරියල්ල එතුමා අපේ නීතිඥ එකම නීතිඥ සංගමයේ අපි සමාජිකයන් අපි ඉදිරි සේනරත් මහතාගෙන් අපි ඉගෙන ගත්ත හුඟක් දේවල් ඒ කාලේ හැම නඩුවක්ම දිනෙන් දිනට ඇහුවේ. ඉන්පසු නොන් ජූරි කේසස් ඒ කියන්නේ ජූරි සභාව නැතිව නඩු අහන ක්‍රමය පටන් ගත්තා. ඒකේ වැරද්දක් නැහැ. මුල් කාලයේදී නොන් ජූරි කේසස් පවා ඇහුවේ දිනෙන් දින. නමුත් කල්යත්ම ඒ පුරුද්ද නැති වුණා. විශේෂයෙන්ම නීතිඥවරුත් මම හිතන්නේ වගේ කියන්න ඕනේ එකට. මොකද නීතිඥවරු අතරත් නොන්ජූරි කේසස් වල දිනෙන් දින අහන්න නැතුව දිනපතා අහන්න නැතුව එක දවසක් අහලා තවත් දවසකට කල් දාන එකට නීතිඥවරු කැමැති වෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක දැන් ගිහිල් දුරදිග ගිහිල්ලා වැඩි. සාමාන්‍ය රීතිය විය යුතුව තිබුණේ දිනෙන් දින ගහන එක. ඉතාමත්ම විශේෂ අවස්ථාවලදී ඇරෙන්නට නඩු කල් නොවන එක. නමුත් අද වෙලා තිබෙන්නේ අද රීතිය බවට පත් වෙලා තියෙන්නේ දිනෙන් දින අහන්න නැතුව නඩු කල් දානවා මාස දෙකට දෙකකට තුනකට. විශේෂයෙන්ම මහාධිකරණය පවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද අත්‍යවශ්‍යයි ආපසු නීතිය වෙනස් කරන්නට, පැහැදිලිව විධාන කරන්නට, නඩු අහන්නට ඕනේ රීතිය විය යුත්තේ දිනෙන් දිනට අහන නඩු. That must be the rule and not the exception. The exception must be postponements must be only exceptional. මේ පිළිබඳව නීතිය අවශ්‍ය නම් තවත් ශක්තිමත් කරලා විශේෂයෙන්ම අධිකරණ සේවා කොමිෂන් අග්‍රවිනිශ්චයකාරතුමාගේ සභාපතිවරුත් අධිකරණ සේවා කොමිෂමේද උපදෙස් විනිශ්චයකාරවරුන්ට දීලා මේක ක්‍රියාත්මක කරන්නට ඕනේ. කනගාටුයි කියන්නේ සභාපතිතුමේ සමහර නීතිඥවරු හිතනවා බොහොම ටික දිනක් හරි හිතනවා නඩු කල් යනකොට Tamanට වාසිය කියලා එහෙම වෙන්නේ නැහැ. අද වශයෙන් නඩු ඉවර වෙන්න තමයි වැඩියෙන් නඩු උසාවියට එන්නේ. ඒතකොට නීතිඥවරුන්ට වඩා හොඳයි. ඔවුන් ඒ නිසා මං හිතන්නේ නීතිඥවරුන්ද තේරුම් ගත යුතුයි නඩු ඉක්මනින් ඉවර කරන තරමට තවත් වැඩියෙන් නඩු එනවා. එතකොට ඔවුන්ගේ වෘත්තිය වශයෙන්ුත් ඔවුනුත් වඩා ශක්තිමත් වෙනවා කියලා. ඉතින් මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මේ විස්තර සහිතව අජිත් පෙරේරා මන්ත්‍රීතුමා දීර්ඝ විස්තරයක් කෙරුවා. මේ යෝජනා ඉදිරිපත් කිරීමට මම අධිකරණ ඇමතිතුමගේ අවධානයට යොමු කරන්නේ 110කට වැඩි කරන එකට මම සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. නමුත් ඒත් එක්කම ඔවුන්ගේ ඒ විනිශ්චයකාරවන් වැඩි කරනවා වගේම විනිශ්චයකාරවන්ගේ ක්වොලිටි එක ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවරද ගත යුතුයි. ඒ පිළිබඳව අධිකරණ විශේෂයෙන්ම ජජස් ඉන්ස්ටිටියුට් එකත් එක්ක අධිකරණ පුහුණු කිරීමේ ඒ ආයතනය සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ ක්වොලිටි එකද ඒ විදිහටම තියාගන්නට උත්සාහ කළ යුතුයි. ඊළඟට අලුතෙන් මහාධිකරණ ගණනාවක් පිහිටවලා තිබෙනවා, තීන පැලන්ට යෝජනා කළා තිබෙනවා. මම හිතනවා මේ විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කිරීමෙන් ඒටද පිටුවහලක් වෙනවා ඇති. නීතිපති දෙපාර්තමේන්තුව ගැන කියන්න ඕනේ පැරණි නීතිඥ නීති දෙපාර්තමේන්තුවේ පැරණි නිලධාරීන් අපිට කියන කියලා කියපු පරිදි 1950 ගණන් වල 60 ගණන් වල ඒ කාලේ රුපියල් 1000කට වඩා කුඩා පොඩි ටිකක් අඩුවෙන් තමයි ස්ටේට් කවුන්සිල් කෙනෙක්ගේ නීතිඥ රජයේ නීතිඥවරයෙක්ගේ පඩිය උනේ. නමුත් එදා රුපියල් 1000කට ටිකක් අඩුයි කියන්නේ රජයේ සේවයේ ඉතාමත්ම ඉහළ වැටුපක්. අද ඒ තත්ත්වේ නැහැ. එදා එම නිසාම ඉතාමත්ම හොඳ නීති හොඳ දක්ෂ අය නීතිඥ වෘත්තියට බැඳුණු අය ප්‍රයිවට් බායකේ ඉන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණා. අද එහෙම නැහැ කරු ඇමතිවෙන්නේ. අද ඒ තත්ත්වේ නැහැ. එම නිසා මම හිතනවා ඉතාමත්ම වැදගත් පඩි වැඩි කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්දාරින් ඉතාමත්ම අමාරු තත්ත්වයක් නැත්තේ. සමහර මහාධිකරණ වලට ගියහම අපි දකිනවා නීතිඥවරයා රජයේ නීතිඥවරයා පේන්නේ නැහැ. එච්චරකට ෆයිල් උඩට ඉතාමත්ම අමාරු තත්ත්වයන් නැති උඩු කරන්නේ දවස් තමයි ෆයිල් 30-40 දවසකට සූදානම් වෙන්න ඉඳිනවා සමහර එක දවසකට. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ සේවා කොන්දේසි වඩා ආකර්ෂණීය කළ යුතුයි. ඊළඟට ඒ කාලේ මුල් කාලේ වෘත්තියට බැඳෙන කාලේ මහාධිකරණ විනිශ්චයකාරවරුන් රෙකමෙන්ඩ් කරනවා. ඔවුන් නිර්දේශ කරලා නීතිඥවරුන් හොඳට ඔවුන් අඳුරා ගන්නවා. මෙන්න මේ නීතිඥයා හොඳයි, මේ මිනිසයා ගියොත් හොඳයි අධිකරණ ක්ෂේත්‍රයට, මේ නීතිඥවරයා ගියත් හොඳයි නීතිපති දෙපාර්තමේන්තුවට කියලා නිර්දේශ කරනවා. එවැනි පුරුද්දක් ආපසු ඇති කරගත යුතුයි. ඊළඟට කාඩර් සංඛ්‍යාව වැඩි කර යුතුයි. ඒ පිළිබඳවද තමුන්නාසලා අධිකරණ අමාත්‍යතුමියගේ අවධානය යොමු කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මහේස්ත්‍රාත් අධිකරණ පිළිබඳව එක කාරණයක් තියෙනවා ගරු ඇමතිතුමනි. මට රුවන්වැල්ලේ නීතිඥ සංගමයෙන් ඉදිරිපත් කළ තියෙන කරුණක් මම හිතන්නේ මේ පිළිබඳව ඔබතුමියට ලියුමක් එවලා තියෙනවා ඊයේ නැත්තම් අද. දරණියගල සහ දෙහිඔවිට ප්‍රදේශයේ ඒ පොලිස් කොට්ටාසවල නඩු යන්නේ තවමත් සබරගමුවෙන් පළාතෙන් පිට තිබෙන අවිස්සාවේල්ල උසාවියට. ඒක නීති විරෝධී. මොකද පළාත් බදව තමයි අද මහාධිකරණ පිහිටලා තියෙන්නේ. ඒ යටතේ තමයි දිස්ත්‍රික් දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ පිහිටවලා තිබෙන්නේ. ඒ 2010
ගර්මන්තුම කාලේ අවසානයි.
ඒ නිවැරදි කරලා මම එක මිනිත්තුවක් දෙන්න සභාපතිතුමනි. ඒ නිවැරදි කරලා යහිතාක් ඉක්මනින් දරණීගල සහ දෙහිඔවිට පොලිස් ස්ථානවල නඩු නැවතත් රුවන්වැල්ල උසාවියේ ගොනු කිරීමට පොලිසියට උපදෙස් දෙන ලෙස ඒ අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. දැනටමත් සිවිල් නඩු ඒවට රුවන්වැල්ලට එනවා. නමුත් මොකද්ද හේතුවක් නිසා මම හිතන්නේ 2010 තිබුණ අර ගැසට් පත්‍රයක තිබුණ සුදා කුඩා දෝෂයක් ඒ ප්‍රශ්නේ විසඳලා පැහැදිලි උපදෙස් පොලිසියට ලබා දී දරණීගල සහ දෙහිඔවිට පොලිස් ස්ථානවල අපරාධ නඩු නැවතත් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කරන්නට කටයුතු කිරීමට කරන ලෙස ගෞරවය මම ඉල්ලා සිටිනවා ගරු ඇමතිනියගෙන්. මෙම අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතියි.
ස්තුතියි.